ඊළඟට ගරු ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බල මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 8ක් කාලයක්
තියෙනවා. මිනිත්තු 8ක්?
මිනිත්තු 8ක් තියෙනවා.
Honorable presiding member, I thank you for allocating some time to speak under today's agenda, particularly in this debate that the Honorable Minister for Justice has called for. In general, I would like to say that we are in agreement with regards to the direction in which these amendments have been suggested. I don't think there is an issue regarding that, but I wish to make certain general points, Honorable Presiding Member, since the Honorable Minister is present. Firstly, with regards to the way in which these amendments are being brought, you know, these are being brought in a piecemeal way, if I may say so, Honorable Minister. We know, for example, there is an amendment that is being suggested for the Code of Criminal Procedure. We also know that there have been further amendments tabled for the Code of Criminal Procedure. In fact, these amendments a few days ago caused a lot of confusion, because people who are interested and who look at these amendments quite carefully were thoroughly confused. In fact, the opposition also was confused. The Honorable Kiriyal is aware. We had to scuttle through various legal procedures to find out which amendments were being brought when. That sort of confusion is genuinely not good. It must be avoided, because we all know there is no judicial review in this country, and we are only given a slight window of 1 week during which we have to challenge whatever laws that are being brought. And if we miss that 1 week, then everything is doomed. So under those circumstances, when the Honorable Minister and his ministry knows that there are certain amendments that are definitely going to be brought with regards to the same law, I think it is only correct for those to be brought together. This also, you know, these piecemeal sort of amendments also runs the danger where connected laws can be missed out, not only within the Code of Criminal Procedure, for example, but also related laws also can be missed out. And certainly people who are interested in contesting, if in case these laws ought to be contested with regards to its legalities, then we too run the risk of missing very, very important points. So I think I want to make that that as an initial point. The second matter that I wish to raise is with regards to the amendment to the Penal Code on the death penalty. I think the direction in which that amendment is suggested is welcome. The question is, why are we still not making a decision with regards to the death penalty in itself? I mean, since, if I'm not mistaken, since 1976, there has been a moratorium on the implementation of the death penalty. So if we have a moratorium since then, I think it must be a settled matter that we should do away with it and not keep it in our books and leave room like the way during the Yahapalana, the previous government, for a president to suddenly decide that he's going to implement it and then not implement it and cause utter confusion. I think the Honorable Minister of Justice should seriously consider doing away with it. It is a matter of good practice. I think in today's world, we all agree that the death penalty is not something that is going to deter crimes. There is no scientific basis for it. Certainly in Sri Lanka, there is no scientific basis whatsoever to suggest that the death penalty is a deterrence. On that basis, I think those amendments must be seriously considered. The reality, though, Honorable Presiding Member, is that the fundamental question that concerns the Sri Lanka's judicial system is a question of impunity. If you have a justice system, the whole point of that justice system is to create conditions of justice. not to allow impunity. But the tragedy, and I'm not blaming just this government, I'm blaming all governments, even the previous one, impunity is at its height. And when you have a scenario where impunity is so high and so rampant and almost encouraged, certainly, then all of these amendments become meaningless and just mere window dressing exercises. A good example, I raised a 27-2 statement with regards to an incident that took place in the Anuradhapura prisons. The Honourable Minister responded immediately, which I am grateful to him for doing. He, out of the three proposed actions, mentioned the police will conduct an investigation, the CID. To date, the CID has not recorded statements. To date, the CID has not gone and recorded statements. So, and this must be understood in its proper context. When you bring the 20th Amendment, when you bring the 20th Amendment where checks and balances are done away with, and which essentially politicizes the whole system, and then when you have a minister concerned, who a deputy minister or a state minister concerned, who is the accused party, who is allowed after that incident took place, when we all know that took place, who is allowed to keep his ministries except for that particular ministry, what is the message that you're giving to the officials in the justice system, that these are people who are untouchable, even if they go and do it when everybody knows that they have done these crimes, they are pardoned. Higher ups are not taking the necessary steps that ought to be taken. So this is the culture of impunity that you're struggling against. PTA prisoners, the Honourable Minister knows, if the PTA is amended according to international standards, all those PTA prisoners will be released. Not a single person can be kept under remand. Not a single, even the convicted persons, if you are true and conscious, even those convicted will have to be released. That is the nature of the draconian act that the PTA is. But they are being kept for years and years, and all that we are told when we call upon the governments, respective governments, not just this, to release these prisoners, all we are told is we will expedite the cases. We will make sure that the cases that go to trial quicker and verdicts are given or whatever. You know, it never happened, it will never happen. That is the impunity. People who you don't have evidence with against are kept under remand, but people who you have evidence against, who you have evidence against, but because they are on your side, are allowed to go scot-free. That is what is impunity, and that is what is so rampant in this country. And if you don't tackle that, no matter whatever amendments you bring, they are all meaningless, Honourable Presiding Member. They become irrelevant to society, and society will take its own course. And that is the danger to which this country is edging day by day. I thank you.
ස්තුති ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අධිකරණ ඇමතුමා විසින් අපරාධ නීතියට සංශෝධනත් ඒ වගේම ගෙනේම මේ වෙලාවේදී මේ අධිකරණ පද්ධතිය තුළ අද මේ වෙන වීගෙන යන අලුත් තත්ත්වයන් ගැන කතා කිරීමට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අද අපි කතා කරන්න ඕනේ අපි දන්නවා අද වෙනකොට සීග්‍රේන් මේ අවුරුදු එකහමාර තුළ අධිකරණය විසින් පවරා ඇති නඩු විශාල ප්‍රමාණයක් අද වෙනකොට ඉල්ලාස් කරගෙන තිබෙනවා. නඩු 20ක් විතර වගේ නීතිපතිතුමා නඩු ඉවත් කරගෙන තිබෙනවා. ඒ නඩු 20ම අද මේ වර්තමාන ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්ගේ නඩු. ආණ්ඩුවත් එක්ක වැඩ කරන උදවියගේ නඩු. ආණ්ඩුවත් එක්ක පහු ගියල කාලේ වැඩ කරපු අයගේ නඩු. මේ නඩු ඔක්කොම දේශපාලඥයන්ගේ නඩු තමයි මේ නීතිපති දෙපාර්තමේන්තුව පෞගිය කාලේ පුරාම අද වෙනකොට ඉල්ලාස් කරගෙන තිබෙන්නේ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි අල්ලස් කොමිසමගින් දාපු නඩු 45ක් අද වෙනකොට ඉල්ලාස් කරගෙන තිබෙනවා. ඒ නඩු ඉල්ලාස් කරගෙන තියෙන්නේ තාක්ෂණික හේතු මත කියලා අල්ලස් කොමිසම අද වාර්තා කළා තිබෙනවා. තාක්ෂණික තාක්ෂණ හේතු මත ඉල්ලාස් කරගත්තනම් නැවත ඒ නඩු පවරන්න පුළුවන්. ඒ සියලු නඩුත් මේ ආණ්ඩුවේ ඉන්න දේශපාලන නායකයන්ගේ නඩු කියලා මතක් කරගන්න ඕනේ. ඒ දේශපාලන නායකයන්ගේ නඩු තමයි ඉල්ලාස් කරගන්නේ. සාමාන්‍ය පුරවැසියන්ගේ නඩු එකක්වත් ඉල්ලාස් කරගෙන නැහැ. නීතිපතිතුමා දාපු නඩුත් සාමාන්‍ය පුරවැසියන්ගේ නඩු ඉල්ලාස් කරගෙන නැහැ. ඔක්කොම දේශපාලන නායකයන්ගේ නඩු තමයි ඉල්ලාස් කරගෙන තියෙන්නේ. ගරු සභාපතිතුමනි, තව එකක් තියෙනවා. දැන් මේම දැන් මේ නඩු දානකොට දැන් මේ නඩු ඉල්ලාස් කරගන්නේ මේ නඩු දාලා දිනක වැරදිනා. ඒ කියන්නේ නීතිපතිතුමා ඉඳලා තව නීතිපතිතුමා කෙනෙක් ඇවිල්ලා නඩු ටික ඉල්ලාස් කරගන්නවා. දැන් අපි දන්නවා නීතිපතිතුමාගේ දෙපාර්තමේන්තුව තුල එහෙම සාක්ෂි නැතුව එහෙම නඩුවක් ඉස්සරහට ගෙන යන්න බැරුව එහෙම නඩු පවරන්නේ නැහැ. ඒ නඩු පවරනකොට නඩු වලට සාක්ෂි තියෙනවද? ඒ සියලු දේවල් කරුණ හොයලා බලලා තමයි නඩු දාන්නේ. නමුත් නීතිපතිතුමා අයින් වෙලා අලුත් නීතිපතිතුමා ආයෙනකොට ඇවිල්ලා ඒ සියලු නඩු ටික ඉල්ලාස් කරගන්නවා. කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙන්න පුළුවන්ද? නීතිපතිතුමා වෙනස් වෙනකොට නඩු ඉල්ලාස් කරගන්න පුළුවන්ද? එහෙම වෙන්න විදියක් නැහැ. එහෙමනම් නීතිපති දෙපාර්තමේන්තුවේ තුල මේ ආණ්ඩුවේ ඉන්න අලුත් ආණ්ඩුවේ ඇතුලේ ඉන්න බලල්ලතක් ඉන්නවා. අලුත් භූතයෙක් ඉන්නවා. මේ නඩු ඉල්ලාස් කරගන්න භූතයා කවුද? නීතිපති දෙපාර්තමේන්තුව තුල ඉන්න. ඒකයි අපිට දැනගන්න ඕන දේ. භූතයෙක් වැඩ කරනවා. මොකද දැන් මේ ඉන්න අග්‍ර විනිශ්චකාරතුමා තමයි එදා නීතිපතිවරයා හැටියට මේ නඩු ඔක්කොම පැවරුවේ. එහෙමනම් ඒ අග්‍ර විනිශ්චකාරතුමා මේ පවරලා තියෙන බොරු නඩුද? මේ බොරු නඩුද කියලා අපිට අහන්න වෙනවා. එහෙමනම් බොරු නඩු පවරලා තියෙනවා නම් අද ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ මේ බොරු නඩපු පවරපු නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. එහෙමනම් ඒක කරන්න ඕනේ. ඒක කරන්නේත් නැහැ. එහෙමනම් ආණ්ඩුවේ ඇතුලේ නීතිපතිතුමා නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතුලේ ආණ්ඩුවේ බලල්ලතක් වැඩ කරනවා. ඒ බලල්ලතක් තුල මේ රටේ නීතියේ ආධිපත්‍ය අද වෙනකොට ජනාධිපතිතුමාගේ සපත්තු වලට යට කරලා තියෙනවායි කියන එක මතක තියාගන්න. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ගරු සභාපතිතුමනි, අද ඉල්ලාස් කරගෙන දින නඩු වල බලනකොට අපි දැක්කා ඊයේ වෙනකොට බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ අර පහුගිය සුමානේ එතුමාට තිබුණා GI කෝටි 3 මාරක නඩුවක් ඉල්ලාස් කරගත්තා නීතිපතිතුමා. දැන් ඊයේ පෙරේද අපිට ආරංචි වුණා අර මල්වාන නඩුවත් ඉල්ලාස් කරගන්න ගියේ. නමුත් අර පැන්ඩෝරා පත්තර වලින් අර තිරු නඩේෂන් මැතිතුමාගේ නඩේ එළියට ආපු හින්දා ඒ නඩුව ඉල්ලාස් කරගන්න එක අද පමා කරලා තිබෙනවා. පා වෙන අවියුකවට ආව අද ඒ නඩුවත් අද ඉල්ලාස් කරගත්තා. අද ගාල්ල උසාවියේ මෙන්න මේ විදියට ආණ්ඩුවේ හිතවතුන්ගේ නඩු හැම එකක්ම ඉල්ලාස් කරගෙන යනවා. දේශපාලඥයන්ගේ නඩු. ඒ හින්දා අපි කියන්න ඕනේ ගරු සභාපතිතුමනි, නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න උදවිය එකක් මතක තියාගන්න ඕනේ. මේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න උදවිය මතක තියාගන්න ඕනේ. එතුමන්ලට පඩි ගෙවන්නේ මේ රටේ පුරවැසියෝ. පුරවැසියන්ගේ බදු වලින් තමයි නීතිපති දෙපාර්තමේන්තුව නරත්තු වෙන්නේ. එහෙම නැතුව අද තමුන්නාන්සල නිදාස් කරන මේ දූෂිත දේශපාලනඥයන්ගේ මුදල් වලින් නෙමෙයි නීතිපති දෙපාර්තමේන්තුව වර්ග කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුව නරත්තු වෙන්නේ කියන එක ඒකේ ඉන්න නිලධාරීන් මතක තියාගන්න ඕනේ. ලැජ්ජයි අපිට. මෙහෙම කවමදාවත් ඉතිහාසයක් පුරා කවමදාකවත් මෙහෙම නඩු ඉල්ලාස් කරගෙන නැහැ. පේරියට නඩු ඉල්ලාස් කරගන්න. ඒ හින්දා ගරු සභාපතිතුමනි, අපි කියන්න කැමති මෙන්න මේ විදියට මේ රටේ ගියොත් නීතිය ආධිපත්‍ය ගැන අපිට ගැටලු මතුවෙනවා. මේ රටේ ජනතාවට නීතියේ විශ්වාසය පිළිබඳ ගැටලු මතුවෙනවා. පෞගේ අවුරුදු එකමාර තුල අපිට පේනවා ධනාධිපතිතුමා බලයට ඇවිල්ලා එක දෙයයි හරියට කරලා තියෙන්නේ. හැම ශේෂ්ත්‍රෙම විනාශ කරගත්තා. හැම ශේෂ්ත්‍රෙම පසුතට ගියා. හැම ශේෂ්ත්‍රෙම අනාගත්තා. නමුත් එතුමත් එක්ක ඉන්න එතුමාගේ දේශපාලන නායකයෝ ටිකයි නිලධාරීන් ටිකයි බේරගන්න පුළුවන් ඒති දාලා තියෙන නඩු ටික වලින් ඕන්ම ඉවත් කරගන්න වැඩේ ජනාධිපතිතුමා හරියටම කරලා තියෙනවා. වෙන එකක් නම් හරියටම කරලා නැහැ. ඒ වැඩේ ජනාධිපතිතුමා හරියට කරා. දාන නඩු දාලා තියෙන නඩු ඔය තරම් ගරු සභාපතිතුමනි, ඒගොල්ලෝ නිර්දෝෂ නම් අධිකරණයේ ඉස්සරහට ගිහිලා තමන්ගේ නිර්දෝෂභාවය ඔප්පු කරන්න පුළුවන්. ඇයි ඒක කරන්නේ නැත්තේ? තමන් නිර්දෝෂ නම් තමන් වැරදි කරලා නැත්නම් තමන් මුදල් හොරකම් කරලා නැත්නම් තමන් අපරාධ කරලා නැත්නම් ඒවා අධිකරණයේ ඉදිරියේ ගිහිලා තමන්ගේ නිර්දෝෂභාවය ඔප්පු කරන්න ඕනේ. එහෙම කරන්නේ නැතුව නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරලා ඒක තුලින් තමන්ගේ නිර්දෝෂභාවය ඔප්පු කරන්න හදනවා නම් ඒක තුලින් අනියම් ආකාරයෙන් දාලා තියෙන නඩු ඉල්ලාස් කරගෙන ඉස්සරහට යන්න හදනවා නම් මේ රටේ නීතියට දෙයියන්ගේ පිටයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ ගරු සභාපතිතුමනි. ඒ හින්දා අද වෙනකොට ජාත්‍යන්තරවත් අපේ නඩු ගැන අපේ නීතිය ගැන අපි අධිකරණ පද්ධතිය ගැන විශාල සාකච්ඡාවක් යනවා. අපි එදා 19 වෙනි සංශෝධනය ගෙනල්ලා මේක යම් කිසි ආකාරයකට ස්වාධීන ආයතන බවට පරිවර්තනය කරන්න පුළුවන් යම් පියවර අපි ඉදිරියට ගත්තා. ඒ පියවර ඉදිරියට ගෙන යාම තමයි තමුන්නාංශලාගේ වගකීම හැටියට තිබුණේ. නමුත් තමුන්නාංශලා මේ ගත්ත පියවර ඉදිරියට ගෙනිච්චේ නැහැ. 20 වෙනි සංශෝධනය ගෙනල්ලා නැවත වතාවක් අධිකරණය ජනාධිපතිතුමාගේ යටතට ගත්තා. නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිතුමාගේ යටතට ගත්තා. අල්ලස් කොම්සම ජනාධිපතිතුමාගේ යටතට ගත්තා. ඒක ගැනීම තුල නැවත වතාවක් මේ රටේ නීති ආධිපත්‍යය ඇතුළු සියලුම අර ස්වාධීන කොමිසම් සභාද ජනාධිපතිතුමා කියන විදියට වැඩ කරන ඒවා ඒ වැඩ කරන කොමිසම් බවට අද පත් වෙලා තියෙනවා කියන එක මතක් කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුති කර්මන්තෝනේ. මේ ළඟට ගරු උද්දික ප්‍රේමරත්න මැතිතුමා ඔබතුමාට මිනිත්තු 8ක් කාලයක් තියෙනවා.
සුදී ගුණසනාරුවඩ මන්ත්‍රීතුමා, අද දවසේ විවාදයට ගන්න පනත් කෙටුම්පත් පිළිබඳව අපි සියලු දෙනාම දැනුවත්. ඒ කෙටුම්පත්වල වඩාත් ආකර්ෂණීය වචනයක් තමයි තරුණයා සහ දරුවා කියන වචනය. ඇත්තටම අපි දරුවන් ගැන කතා කළ යුතුයි. දරුවන් ගැන කතා කරනවට වඩා මම විශ්වාස කරන්නේ අපි දරුවන් වෙනුවෙන් වැඩ කළ යුතුයි. දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයි. අපි දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන ප්‍රමාණය, වැඩ කරන ප්‍රමාණය මද බවක් තමයි අපේ රටේ අපිට දක්නට ලැබෙන්නේ. ඇත්තරම මේ මොහොතේ අපේ රටේ දරුවන් කිසිම වරදක් නොකර දඬුවම් විඳින අවස්ථාවක්. කිසිම වරදක් නොකර මේ මොහොතේ අපේ දුවා දරුවන් සියලු දෙනාම දඬුවම් විඳිනවා. ඒකට ඒ දරුවන්ට ලැබෙන සාධාරණේ කුමක්ද? කොහෙද ඒ දරුවන්ට ඒ වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා හිටින්න තැනක් තියෙන්නේ? දරුවනොත් පාරට බහින්න වෙයිද? ඒ මට්ටමද මේ රට අනාගතය කරා ගොඩ නැගෙන්නේ? එතකොට ඒ දරුවන්ට මේ අසාධාරණය සිද්ධ කරන වැඩිහිටි පරම්පරාව සහ තවත් වැඩිහිටි පරම්පරාවක් පොළඹවා තිබෙන වැඩිහිටි විප්ලවීය නායකයින් මේ රටේ මේවැනි මොහොතක දරුවන් උගසට ගෙන දරුවන්ගේ ළමා කාලයේ අමතක කොට ඔවුන්ගේ අධ්‍යාපනයේ අමතක කොට ක්‍රියා කරනවා නම් එවැනි වැඩිහිටියන් නිර්මාණය වීම සම්බන්ධව මේ සමාජ ක්‍රමයේ පිළිබඳව අපිට නැවතත් සිතිය යුතු වෙනවා. ඒ නිසා අපි ඇත්තටම දරුවන් වෙනුවෙන් වැඩ කරනවාද කියන ප්‍රශ්නය වැඩිහිටියෝ විදිහට අපි අපගෙන්ම ඇසිය යුතු වෙනවා. එතකොට දරුවන් තරුණයන් බවට පරිවර්තනය වෙනවා, ඔවුන් වැඩිහිටියන් බවට පත් වෙනවා. දරුවන් මේ මොහොතේ විභාග දෙකකට සූදානම් වෙමින් ඉන්නවා. ඔවුන්ට අවස්ථා දෙකකදී ඔවුන්ගේ විභාගවලට පෙනී සිටීමේ අවකාශය ඇහිරුණා. එක අවස්ථාවක් මේ කොරෝනා වසංගතය නිසා විභාගයට සූදානම් වී විභාගයට ඉලක්කයක් තියාගෙන සූදානම් වෙලා ඉන්න දරුවෙකුට විභාගය අහිමිවීම කොයිතරම් මානසික අර්බුදයකට මුහුණ දෙන කාරණාවක්ද? ඒ මානව හිමිකම් කඩවීම සම්බන්ධව දරුවාට උසාවියක් තියෙනවාද? අපි ඉතා දියුණු චින්තනයක් තියෙන මිනිස්සු විදිහට දරුවන් දිහා මේ වෙලාවේ අවධානය යොමු කළ යුතුයි. ජපානයේ නරීටා ගුවන්තොටුපොළේ වැඩ රාත්‍රී 10 වෙද්දී අවසන් වෙනවා. නරීටා ගුවන්තොටුපොළ ඇතුලේ ඒ භූමිය ඇතුලේ එක පුරවැසියෙක් ජීවත් වෙනවා. ඒ පුරවැසියාට රාත්‍රියේ නිදා ගන්න අවශ්‍ය නිසා ගුවන්තොටුපොළ රාත්‍රී 10ට වැඩ සියල්ල අහවර කරනවා. එතකොට මානව හිමිකම් අතින් ජපානය එහෙම තැනක ඉදිද්දී අපේ රටේ දරුවන්ගේ මානව හිමිකම් මේ මොහොතේ මොන වගේ තැනකද තියෙන්නේ කියන එක පිළිබඳව වැඩිහිටියෝ විදියට අපි සියලු දෙනාම වගකීම යුතුයි. ඒ නිසා අධිකරණ අමාත්‍යතුමනි, ඔබතුමා ටිකක් වෙනස් කෙනෙක් විදිහටයි මම පෞද්ගලිකව දකින්නේ. මේ රටේ දරුවන් වෙනුවෙන් නීති සම්පාදනය කරනකොට ඊට වඩා ගැඹුරෙන් මේ දේවල් සොයා බලා ඔබ අනාගතයේ ඔවුන් වෙනුවෙන් නීති කෙටුම්පත් තව තවත් වැඩිපුර මේ පාර්ලිමේන්තුවට ගෙන ඒවි කියලා මගේ විශ්වාසයක් තියෙනවා. මොකද අපිත් කුඩා දරුවන් විදිහට කාලය ගත කළා. ඒ වගේම අද දවසේ කුඩා දරුවන් විදිහට කාලය ගත කරන තරුණයා තමයි අනාගතේ. අපි හැමදාම කියන්නේ ඊළඟ පරම්පරාවට තමයි මේවා. නමුත් ඊළඟ පරම්පරාව වෙනුවෙන් අපේ චින්තනය කොයිතරම් දුබල තැනකද තියෙන්නේ කියන එක සම්බන්ධව අපි හැමෝම සිතිය යුතුයි. එනිසා ඊළඟ පරම්පරාව අපි ශක්තිමත් කළ යුතුයි. එනිසා ඔවුන්ට සාධාරණ ඉෂ්ට වෙන පරිදි නීති රීති සම්පාදනය කළ යුතුයි. තොරතුරු කීපයක් තියෙනවා මේකට ඇතුළත් කරන්න අධිකරණ අමාත්‍යතුමා.
ඕඩර් ප්ලීස් කරු කතානායකතුමා මූලාසනයට.
ගරු කතානායකතුමනි, මම කතා කරමින් සිටියේ අපේ දරුවන් සහ ඔවුන්ගේ හිමිකම් සම්බන්ධ වනාගතයේ නීති රීති සම්පාදනය විය යුතුයි කියන අදහස මත අපි සමාජ ජාලා සම්බන්ධව මේ මොහොතේ මේ උත්තරීතර සභාවේ අපි කතා කළා. සමාජ ජාලා තමයි අද ප්‍රබලම මාධ්‍ය බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. සමාජය නම් දරුවන් සහ ඊළඟ පරම්පරාව ගොඩනැගෙන අවකාශය, මාධ්‍ය ඍජුවම සම්බන්ධ වෙලා තියෙන්නේ. සමාජයට නම් අද ප්‍රබලම බලපෑම සමාජයට එළවලා තියෙන්නේ සමාජ මාධ්‍ය වලින්. මිලේනියස්ලා හිටියා, සහස්‍රයේ දරුවන් හිටියා, අද ජීවත් වෙන්නේ එතනින් එහාට ගියපු ජීනේජස්ලා අද ජීවත් වෙන්නේ. ඔවුන් හැම වෙලාවකම මේ ස්මාර්ට් දුරකථනය පාවිච්චි කරනවා. මේකට ස්මාර්ට් කියලා කියන්නේ, මේක ස්මාර්ට් නම් මේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්සීස් කියලා අපි වචන පාවිච්චි කරනවා නම් ඒවට මේ ස්වභාවික මනස නැචුරල් ඉන්ටෙලිජන්සීස් පාවිච්චි කරන්න ඉඩ දෙනකොට අපි ඒ වෙනුවෙන් නියාමනයක් නිවැරදිව සැදිය යුතු වෙනවා. ලංකාවට ඕනම දෙසකින් ගලාගෙන එන ඕනම දෙයකට පැමිණෙන්න ඉඩ දෙනවා නම් රටේ ඊළඟ පරම්පරාව ඒවා පාවිච්චි කරන පරිහරණය කරන විදිහ පිළිබඳව අපි නීති සම්පාදනය කරයින් පසුව තමයි ඒ දේවල් අපි දරුවන්ට දෙන්න ඕනේ. ඈත පිටිසර ගම්මානවලට ගියාම දෙමව්පිය විශේෂයෙන් පුරුදු වෙලා ඉන්නවා. මේ වෙනකොට විශේෂයෙන් අනුරාධපුරේ වගේ ප්‍රදේශවල තමන්ගේ වැඩ කටයුතු ඉතා පහසුවෙන් කරගන්න දරුවන්ගේ අතට, කුඩා දරුවන්ගේ අතට ටක් ගාලා මේ ස්මාර්ට් ෆෝන් එකක් දෙනවා. දුන්නාට පස්සේ දරුවාගේ ක්‍රියාකාරකම් සියල්ල එසැනින් නතර වෙලා දරුවා පුටුවක වාඩි කරවල තියන්න පුළුවන් දවස් තුනක් හතරක් හෝ කෑමක් බීමක්වත් නැතුව ඔවුන්ට ස්මාර්ට් ෆෝන් එක අතර දීලා කෑම කවනකොට අඩුගානේ තමන්ට කවන්නේ මොනවද කියලාවත් ඒ දරුවෝ දන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ස්මාර්ට් දුරකථනවල ඒගොල්ලෝ දන්නවා මේක තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් ස්කිප් කරන්න කොහොමද කියලා, ඇඩ්වර්ටයිස්මන්ට් එක යවා ගන්න කොහොමද කියලා. ඒ බොත්තම ඔබන විදිහ ඒගොල්ලෝ දන්නවා අද කුඩා දරුවෝ. ඒ නිසා තමයි ඒගොල්ලන්ට ජීනේජස්ලා කියලා කියන්නේ. තාක්ෂණයත් එක්ක ගොඩනැගෙන දරුවෝ, තාක්ෂණයත් එක්ක දරුවෝ ගොඩනැගෙනවා නම් අපි ඉතාමත් ප්‍රවේශමෙන් තාක්ෂණය සහ දරුවා වෙන්කොට නිවැරදිව සමාජයට හඳුන්වා දිය යුතුයි. දරුවාට තාක්ෂණය භාවිතා කළ යුතු වයස කුමක්ද, මොන මොහොතද මේ දේවල් පරිහරණය කරලා දෙන්න ඕනේ? දැන් බූටානේ ගත්තාම මීට අවුරුදු දෙක තුනකට කලින් තමයි රටට රූපවාහිනිය සහ දුරකථනය ඒ රටට ඇතුළත් කරගන්නේ. මං කියන්නේ අපිට ලෝකයේ තියෙන ඕනතරම් උදාහරණ, ඒ සියලු උදාහරණ සියලු දියුණු අදහස් අපි භාවතයට ගනිමින් මේ දරුවන් වෙනුවෙන් මේ රට ඉතාම ධාර්මිෂ්ට තැනකට ගොඩනගමු කියන යෝජනාව සහ ඔවුන් වෙනුවෙන් නීති සම්පාදනය සම්බන්ධව මං නැවතත් ගරු අමාත්‍යතුමාට මතක් කරමින් තව ප්‍රශ්න දෙකක් තියෙනවා. මට වෙලා තියෙනවා කතානායකතුමා, කාලය අවසානයි. එහෙනම් නැවත වතාවක් වෙන අවස්ථාව කතා කරන්න මට මිනිත්තුවක් දෙනවා නම් අනුරාධපුරයේ තියෙනවා දරුවන් බලාගන්න ආයත තැනක් අවන්ති දේවී ළමා නිවාසය. ඒකට ළමා නිවාසය කියලා කියන්නේ. ඒකේ සිදුවීමක් සිද්ධ වුණා ඔබතුමා දන්නවා. ඒකට ඒක ඇතුළට අනවශ්‍ය නිලධාරීන් පිරිසක් ගිහලා ඒ වෙච්ච අසාධාරණකම මං හිතන්නේ ඒකට තාමත් විසඳුමක් ලැබිලා නැහැ. එවැනි වූ අවස්ථාවලදී වැඩිහිටියන්ගේ ක්‍රියාකාරකම් වලට සමාජයට දැනෙන නීතිමය විසඳුමක් මත මං හිතනවා සමාජය නිවැරදි කරගන්න පුළුවන්. ඒ නිසා විසඳුම් අත්‍යවශ්‍යයෙන්ම සමාජයට දැනෙන විදියට, නැවත වරක් වැරදි නොකරන විදියට සමාජයට, මුළුමහත් සමාජයටම දඬුවම් කරන මෙන් ඔබතුමාගෙන් ඉල්ලමින් මගේ කතා අවසන් කරන සියලු දෙනාටම ස්තුතියි.
ගරු ඇමතුමා පිළිතුරු කතා.
ගරු කතානායකතුමනි, මුලින්ම අද දින මේ විවාදයට සම්බන්ධ වෙලා මේ සම්බන්ධයෙන් ඉතාමත් හරවත් වැදගත් කරුණු රාශියක් ඉදිරිපත් කරපු පක්ෂ විපක්ෂ සියලුම ගරු මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යවරුන්ට මගේ ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම මේ පනත්මගින් අපි උත්සාහ කරන්නේ සමහර කරපු යෝජනා ඉතාමත්ම කාලෝචිතයි. නමුත් අපි මේ වනකොට දල වශයෙන් යෝජනා විශාල ප්‍රමාණයක් අඳුනගෙන කැබිනට් පත්‍රිකා 60ක් පමණ ඉදිරිපත් කරලා තියෙනවා. මේ එක එක තමයි ඉදිරියට එන්නේ. ඉතින් ඒ ඉදිරියට එනකොට අර කිරියල්ල මතුමා කියපු ආකාරයට හිටපු මේ කිසිවක් සිල්ලර නැහැ. ඔක්කොම ජීවිතයට බලපාන ඉතාමත්ම වැදගත් තීන්දුව తీරන. මේවායින් පීඩාවට පත්වන අවස්ථාවේදී තමයි කාට හරි හිතෙන්නේ මේවා වටිනාකම් මොකද්ද කියලා. ඉන්දා අපි එකකින් දෙකකින් මේක වෙනස් කරන්න හදන්නේ නැහැ. දීර්ඝ කාලයක් තිස්සේ මේ සංශෝධන ඉදිරිපත් කිරීම තුළින් සහ මේ අලුත් නීති ක්‍රම ඉදිරිපත් කිරීම තුළින් නීතිය ශක්තිමත් කිරීම සඳහා තමයි අපි මේ උත්සාහය දරන්නේ. ඒ අතරතුරදී විශේෂයෙන්ම පක්ෂ විපක්ෂ බොහෝ අය විශේෂයෙන්ම ප්‍රකාශ කරා මේ සමාජ මාධ්‍ය ජාලාවල කෙරෙන ක්‍රියාකලාපයේ පිළිබඳ යම් නියාමනයක් තිබිය යුතුයි කියන එක. ඒ අනුව අපි මේ වනකොටත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා අවසාන අධ්‍යයනය දැන් තියෙන්නේ online falsehood and manipulation act කියන එක. කියන්නේ සමාජ ජාලයවල ඒකෙන් අපි අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා කරන්න අදහසක් නැහැ. නමුත් ඔබ ඔබතුමන්ලාම හා පොදුවේ දෙපැත්තේම මන්ත්‍රීවරු කියපු ආකාරයට යම් නියාමනයක් සිදුවිය යුතුයි. වෛරය වපුරන එක වළක්විය යුතුයි. බොරු කියනකොට ඒ සඳහා මිනිස්සුන්ට නඩු දැමීම සඳහා හැකියාව තිබිය යුතුයි. ඒ හා සමානවම දරුවන් සම්බන්ධයෙන් ස්ත්‍රිය සම්බන්ධයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් සුරකීම සඳහා යම් කිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි කියන එක මම පිළිගන්නවා. ඒ අනුව ඒ කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම අපේ මන්ත්‍රීවරු කීප දෙනෙක්ම විශේෂයෙන් අපේ දෙමළ ජාතික සංවිධානය සහ දෙමළ ජනතාව නියෝජනය කරන අපේ ගරු මන්ත්‍රීතුමන්ලා විශේෂයෙන්ම ප්‍රකාශ කරා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව. ඒ සම්බන්ධයෙන් අපි පුළුල් සාකච්ඡාවකට මැදිහත් වෙලා තියෙනවා. මම මීට පෙර කියපු ආකාරයට මෙන්ම මේ වනකොට අධිකර ජනාධිපතිතුමා මගේ යෝජනාවක් මත අවුරුදු 41කට පස්සේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ උපදේශක කමිටුවක් පත් කරලා තියෙනවා හිටපු කරු අග්‍රවිනිශ්චකාර අශෝකද සිල්වා මැතිතුමා යටතේ. ඒ අනුව යම්කිසි පුද්ගලයෙකු වැරදි ලෙස අත්අඩංගුවටගෙන රඳවාගෙන තිබෙනවා නම් එතුමන්ලාට පුළුවන් එතුමන්ලාට ඉල්ලීමක් කරලා එතුමන්ලා සලකා බලලා ජනාධිපතිතුමාට යම් යම් නිර්දේශ ලබා දෙන්න. එවැනි ඉල්ලීම් 46ක් මේ වෙනට ලැබිලා තිබුණා. ඒ සම්බන්ධයෙන් නිර්දේශ අධිකර ජනාධිපතිතුමාට ලබා දීලා තියෙනවා. ඒ අනුව අධිකර ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් කටයුතු නුදුරු දිනයකදී කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එඳ මේවා කවදාවත් මීට පෙර සිදු නොවිච්ච දේවල්. එඳ යම් ප්‍රගතියක් අපිට තිබෙනවා. ඒ අරුණාම අපි පොදුවේ නැවත වතාවක් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. අධිකර ජනාධිපතිතුමා විසින් ගරු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගේ නායකත්වයේ යටතේ 7 දෙනෙක්ගෙන් යුක්ත අමාත්‍ය මණ්ඩලයක් දැන් පත් කරලා තියෙනවා. අපිට ලැබුණු නිලධාරීන්ගේ වාර්තාව පරීක්ෂා කරලා බලලා රටට ගැළපෙන අපේ ජාතික ආරක්ෂාවට හානියක් නොවන වාසේම පුද්ගලයාගේ නිදහසට බාධාවක් නොවන සමතුලිත එහෙම නැත්නම් බැලන්ස්ඩ් PTA එකක් ගෙනියන්න සඳහා අපි කටයුතු කරමින් තියෙනවා. මේවා කටින් විතරක් කියන දේවල් නෙවෙයි, අපි ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වලා තියෙනවා. ඒ අරුණාම අපි කියන්නට ඕන විශේෂයෙන්ම නැවත නැවතත් කතා කරා එකම කරුණු පිළිබඳව. ඒ තමයි සමහර නඩු වලින් නිදහස් වීම හා ඉලාස් කර ගැනීම පිළිබඳ. අපිට රජයක් වශයෙන් මේවට කිසිම සම්බන්ධයක් නැහැ. මේ ඉස්සරත් ඔක වුණා. ඔබතුමන්ලාගේ ආණ්ඩුවේ හිටපු ගරු මුදල් අමාත්‍යතුමා රවි කරුණානායක මැතිතුමාට විරුද්ධව තිබුණු නඩුව ඔබතුමන්ලාගේ ආණ්ඩුවේදී සාක්ෂි නැහැ කියලා නීතිපතිවරයා විසින් ඉලාස් කරගත්තා. ඉතින් ඒක ඒ කාලෙත් ඔය විදිහටම සිද්ධ වුණා. සමහර වෙලාවට දේශපාලන පදනම් මත නඩු දානකොට අනිවාර්යයෙන් මේක නිදහස් වෙනවා. දැන් ගිය ආණ්ඩුවේ ඔබතුමන්ලාගේ ආණ්ඩුව 2015 දී ආවට පස්සේ වෙනම ක්‍රමවේදයක් වෙනම පොලිසියක් හැදුවා. වෙනම උසාවියක් හැදුවා. වෙනම දූෂණ මර්ධන කොමිසමක් කියලා එකක් හැදුවා. ඒකට නීතිපති දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් සම්බන්ධ කරගත්තා. මිනිස්සුන්ව තෝර බේරගෙන නඩු දාන්න පටන් ගත්තා. ඉතින් ඒ නඩු දානකොට ඒ නඩු දාන්නේ මෙරිට් එක මත හෝ කුසලතා මත නෙවෙයි, වෙන වෙන දේවල් මත. ඔබතුමන්ලාගේ ආණ්ඩුවේ තුලින්ම අහපු ආණ්ඩුව ඉන්නකොටම අහපු නඩු තීන්දුව
රාශිය. ගරු ඇමතිතුමා,
කටයුතු අවසන් කරගෙන යාම සඳහා අවශ්‍ය කරන කාලය ලබා දීමට ඒකඟද සභාව?
එතකොට ඒ හැනුව අපේ මෙතන ඉන්නවා ගරු ජොන්ස්ටන් ෆර්නැන්ඩෝ ඇමතිතුමා. එතුමාට විරුද්ධව නඩුවක් දාලා තිබුණා. ඒ නඩුව ඇහුවේ ඔබතුමන්ලාගේ කාලයේදීමයි. දිනින් දින ඇහුවා. දිනින් දින අහගෙන එතුමාව ඇතුලේ තියාගෙන ඇහුවේ. නඩුව අහලා නඩුව විශ් කරලා දැම්ම සාක්ෂි නැහැ කියලා. ඉතින් බොරු නඩුව නඩු දැම්මම උඟක් වෙලාවට ඔක තමයි වෙන්නේ. ඊට පස්සේ ඔබ දැක්කා අලුත් උසාවියක් හදලා ඒකේ පළවෙනි නඩුව ගාමිණී සෙන්රත් මහත්තයා ඇතුළු හතර දෙනෙකුට. මම ඒකේ පෙනී හිටියා. දවස් 57ක් එක්ක දිගට අපි උසාවි ගියා. දිගින් දිගටම අහලා පිටු 400ක් විතර නඩු තීන්දුවක් ලැබුණා. සම්පූර්ණයෙන්ම නඩුව විශ් කරලා දැම්මා. ඇයි ඒ? ඒ ඕගොල්ලන්ගේ ආණ්ඩුවේ. ඉතින් සාක්ෂි නැත්තම් වරු නඩු දැම්මම අවසාන වශයෙන් ඉතින් නිදහස් වෙනවා. ඒකට අපිට අපි බලපෑම් කරන්නේ නැහැ ඒකට. තේහා සමානවම වදන්නවා ලලිත් වීරතුංග මහත්තයාගේ නඩුවේදී එතුමාට නඩු දාලා තිබුණේ ඒවක තිබූ රජයේ ක්‍රියාකලාපය අනුව මෙවැන්නක් සිදුවිය හැකි කියලා පූර්ව නිගමනය කරනවා. ඊට පස්සේ අභියාචනාධිකරණය තීරණය කරා එවැනි නඩු කොහොමද පවත්වාගෙන යන්නේ. එයින්ද අභියාචනාධිකරණය නඩු තීන්දුව වෙනස් කරා. ඒ අනුව අපි ඉතාමත්ම වගකීමෙන් කියනවා අපේ අමාත්‍යංශ යටතේ අපේ නීතිපතිතුමාට හෝ වෙනත් කිසිමෙකුට මගේ ජීවිත කාලයේ මම අවුරුදු 25ක් මේ නීතිඥවරයෙක් වශයෙන් කටයුතු කරලා තියෙනවා. කිසිම දවසක පවතින නඩුවක් ගැන කිසිම නීතිඥ මේ විනිශ්චකාරවරයෙකුට හෝ කාට හෝ කතා කරලත් නැහැ, සාකච්ඡා කරලත් නැහැ. ඒ අපේ හැටි නෙවෙයි. අපි ගිහිල්ලා උසාවියේ නඩුවාලා නඩු කතා කරලා තර්ක කරලා තමයි නඩු විසඳගන්නේ. ඒ අනුව අපි වගකීමෙන් කියනවා ඒ අනුව තමයි ඒ සිද්ධිය සිදු වෙලා තියෙන්නේ. ඔබ දන්නවා මීට පෙර ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව දාපු එක නඩුවක් තිබුණා. එක සමහර නඩුවල එක නඩුවක් තිබුණා. අර දිවි නැගුම යටතේ ප්‍රතිලාභීන්ට මුදල් ලබා දීම පිළිබඳ. ඒක කිසි තැනක යෝජනා කරන්නේ නැහැ, චෝදනා කරන්නේ නැහැ එතුමා මුදල් ලබා ගත්තයි කිය. ඒ ප්‍රොසීජර් එක තමයි චැලෙන්ජ් කරලා තිබුණේ. ඒ සාක්ෂි නැහැ කියලා, අපරාධයක් නැහැ කියලා අධිකරණය නඩු අහලා ඒ සම්පූර්ණයෙන්ම එතුමාව නිදොස් කරලා නිදහස් කරා. ඉතින් ඒ පදනම උඩ තමයි මේ අනුත් නඩුත්තු ඔබ කියන්නේ. ඒක එක නඩුවකවත් එකක් තමයි ලිතක් හැදුවයි කියන එක. දෙවෙන්න තමයි බට ටිකක් හදලා ප්‍රාදේශීය සභාව හරහා මිනිස්සුන්ට බෙදලා දුන්නයි කියන එක. තුන්වෙනි එක තමයි දිවි නැගුමේහි ප්‍රතිපාදන ජනතාවට ලබා දුන්නයි කියලා. ඒ එක නඩුවකවත් කොහෙවත් තිබුණේ නැහැ එක රුපියලක්වත් එතුමා අයුතු ලෙස උපයා ගත්තයි කියලා. කොහෙවත් චෝදනාවක් කරලා තිබුණේ නැහැ. ඒගොල්ල හදපු නඩු. ඉතින් එවැනි නඩු අහනකොට අවසාන වශයෙන් සිද්ධ වෙන්නේ නිදහස් වෙන එක තමයි. මට නම් මේක පුදුමයක් නෙවෙයි ජනාධිපති නීතිඥවරයෙක් වශයෙන්. ඕක අනිවාර්යයි. ඒක ජොන්ස්ටන් ඇමතුමා ඒ නඩුවට මුහුණ දුන්නේ ගිය ආණ්ඩුවේමයි. ගාමිණී සෙනරත්න ඇමතුමා ඒ නඩුවලට මුහුණ දුන්නේ ගිය ආණ්ඩුවේමයි. ඒ නඩුවල අපි පෙනී හිටියා. එම නිසා මම හිතනවා මේක බරද්දවල දක්වලා උඩ බලාගෙන කෙල ගහන්න එපා. අධිකරණයේ ස්වාධීනත්වයට අධිකරණය පිළිබඳ තියෙන විශ්වාසයට පහර ගහනකොට නීතියේ පාලනයට තමයි අපි ඇඟිල්ල දික් කරන්නේ. එම නිසා මම වගකීමෙන් ඔබතුමන්ලාට කියනවා අපි ඒ කිසිවකට මැදිහත් වෙලත් නැහැ, මැදිහත් වෙන්න බලාපොරොත්තුවකුත් නැහැ, මැදිහත් වෙන්නෙත් නැහැ. මනිසා මම ඉතාමත්ම ගෞරවයෙන් ඔබතුමන්ලාට ප්‍රකාශ කර සිටිනවා කිසිසේත්ම අපි අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ශක්තිමත් කිරීම සඳහා තමයි විවිධ නීති ගේන්නේ. විවිධ ක්‍රමවේද තුලින් අධිකරණයේ ක්‍රියාදාමය ශක්තිමත් කරලා අපි දන්නවා රජයේ පාද තුනක් තියෙනවා. විධායකය, විද්‍යස්ථාදායකය හා අධිකරණය. ඒ අධිකරණයේ පාදයේ ශක්තිමත් කිරීම සඳහා තමයි අපි මේ කැප වෙලා තියලා මුදල් යොදවන්නේ, නීති ගේන්නේ, ඔවුන්ගේ ප්‍රමාණය වැඩි කරන්නේ. එම නිසා මම ඔබතුමන්ලාගේ ඒ චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා මේ වෙලාවේදී ඔබතුමන්ලාට නැවතත් ස්තුතිවන්ත වෙනවා. අද දින ගෙනාපු පනත්වලට ඔබතුමන්ලාගේ සහයෝගය ලබා දීම පිළිබඳවත් මේවා කාලීනව සිදුවිය යුතු වෙනස්කම්. බොහොම ස්තුතියි ගරු කථානායකතුමනි.
බොහොම ස්තුතියි. තරුණ වරදකරුවන් පුහුණු කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත් දෙවෙනි වර කියවීම සභාවකගේද කාරක සභා. තරුණ වරදකරුවන් සංශෝධන වරදකරුවන් පුහුණු පාසල් සංශෝධන පනත් කෙටුම්පත් පළවනවා ගන්තියේ සභාව එකඟද සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතුම
ඒකට සංශෝධනයක් තියෙනවා පළවෙනි වගන්තියට පැති සටහන ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. ලුහුඬු නාමය සහ ක්‍රියාත්මක වීමේ දිනය
සංශෝධිත පරිදි සභාවකින්ගේද? දෙවන වගන්තිය සභාවකින්ගේද?
අයි.
තුන්වන වගන්තිය සභාවකින්ගේද?
අයි.
හතරවන වගන්තිය සංශෝධන රිපැක්කින්ට කරේ අමුතුමා.
හතරවෙනි වගන්තියේ පළවෙනි පිටුව ගරු කථානායකතුමනි, එක පාලස්වන පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. හතර ප්‍රධාන ප්‍රඥප්තියේ 16 වගන්තියේ ඉන්වර්ටඩ් කමා ඇතුළත තරුණ තැනැත්තා. දෙක පැති සටහන ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. ඉන්වර්ටඩ් කමා ඇතුළේ ප්‍රධාන ප්‍රඥප්තියේ 16 වගන්තිය සංශෝධනය කිරීම.
සංශෝධිත පරිදි සභාවකගේද?
අයි.
පස්වන වගන්තිය සභාවකගේද?
අයි.
ප්‍රඥප්ති වගන්තිය සභාවකගේද?
අයි.
නාමයේ සභාවකගේද?
අයි.
පාර්ලිමේන්තුව රැස්. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත් වෙමි. තුන්වැනි වර කීම ගරු ඇමතුමා.
ගරු කථානායකතුමනි, පනත් කෙටුම්පත දැන් තුන්වන වර කියව යුතුයයි මම යෝජනා කරමි. තවද කෙටුම්පතෙහි සෝදුපත්වල භාෂා දෝෂ, මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ හා අංක දෝෂ නිවැරදි කර ගැනීම සඳහා සහ ආනුෂාංගික සංශෝධන කිරීම සඳහා අවසර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලාස්ට.
සභාවකගේද? තරුණ වරදකරුවන් පුහුණු පාසල් සංශෝධන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. න්‍යායපත්‍රය අංක 3 දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සභාවකගේද?
හයි.
කාරක සභාව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත පළවන වගන්තිය සභාවකින්ගේද?
අයි.
දෙවන වගන්තිය සභාවකින්ගේද?
අයි.
තුන්වන වගන්තිය සභාවකින්ගේද?
අයි.
ප්‍රඥප්ති වගන්තිය සභාවකින්ගේද?
අයි.
නාමයේ සභාවකින්ගේද?
අයි.
පාර්ලිමේන්තුව රැස්. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වැනි වර කීම ගරු ඇමතුමා.
පනත් කෙටුම්පත. හයි. පනත් කෙටුම්පත තුන්වැනි වර කියව යුතුයි මම යෝජනා කරමි.
සභාවකගේද?
හයි.
දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි.
ගොම් ස්තුතියි ගරු කතනේ.
න්‍යායපත්‍රයේ අංක 4 සභාවකගේද?
ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තුව ඔක්තෝබර් මාස 22 වන සිකුරාදා දින පෙරවරු 10 දක්වා කල්පිතයි යෝජනා කරමින්